ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
තවත් මාසික අවසාන සතියේ බ්‍රහස්පතින්දා නොදුරු සිනමාව විශේෂාංගය ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. අපි අදත් ආරාධනා කරා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා සහභාගී වෙන ලෙසට සිනමා විචාරක විදර්ශන කන්නංගරට. විදර්ශන අයිබෝන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට නැවතත්.
අයිබෝන් මදුර.
ඔව්, දැන් තාක්ෂණය කියන්නේ අද වෙන විට මිනිසාට නැතුවම බැරි ක්ෂේත්‍රයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ තාක්ෂණික සමාගම් විසින් මිනිසුන්ගේ මනෝවිද්‍යාව හසුරවලා තියෙන ආකාරය පිළිබඳ කරනු ලැබූ ඉතාම ආන්දෝලනාත්මක වාර්තාමය චිත්‍රපටයක් ගැන තමයි අද අපේ අවධානය යොමු වන්නේ නොදුරු සිනමාවෙන්. චිත්‍රපටයේ නම ද සෝෂල් ඩිලේමා. මෙතෙක් සමාජ මාධ්‍ය පිළිබඳ නිර්මාණය වෙච්ච වඩාත්ම පැහැදිලි සාරාංශගත සහ ගැඹුරු විශ්ලේෂණයක් කරලා තියෙන වාර්තා චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය හැඳින්වීමට ලක් වෙලා තිබෙන්නේ. දැන් සෝෂල් මීඩියා සඳහා ඇබ්බැහිවීම ඇති කිරීමට පරිශීලකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේ බෝලික ව්‍යාපාරික ආකෘතියක් මත අන්තර්ජාලයේ වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය පිළිබඳ මේ ද සෝෂල් ඩිලේමා වාර්තා චිත්‍රපටය තුළ කතා වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට කෙටියෙන් හඳින්වන්නට පුළුවන් මේ චිත්‍රපටයේ කතන්දරය පිළිබඳව. විදර්ශන, දැන් මේ සෝෂල් ඩිලේමා චිත්‍රපටයේ මූලික හැසිරීම යොමු වන්නේ මම අර කලින් කිව්වා වගේ තාක්ෂණික සමාගම් විසින් මිනිසුන්ගේ මනෝවිද්‍යාව හසුරුවා තිබෙන ආකාරය පිළිබඳව. දැන් මේක සමාජයේ අත්දකින්නට තියෙන ප්‍රායෝගික කාරණාවක්. මේ ප්‍රායෝගික කාරණාව මේ වාර්තා චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ට ප්‍රක්ෂේපණය කරන ආකාරය ඔබේ විග්‍රහයට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
කොමදුර, අපි ඉස්සෙල්ලම වටහාගමු මේ චිත්‍රපටයේ තියෙන නම ද සෝෂල් ඩිලෙමා. දැන් මේකේ සාමාන්‍ය තේරුම අපිට සරලව ගන්න පුළුවන්. අපි තුන් සමාජ ව්‍යසනය, සමාජ අර්බුදය, හරි, ඔය වගේ තේරුමක්. එතකොට චිත්‍රපටය එන්නේ 2020. එතකොට මම හිතනවා හරිම සංදිස්ථානමය වසරක්, විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු. විශේෂයෙන්ම මේ අපි කතා කරන අපි කියනවා AI යුගය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යුගය, නැත්නම් අපි කියනවා ඩේටා කැපිටල් යුගය, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් බිග් ඩේටා යුගය, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මම හිතනවා නියන් තව විග්‍රහකට ගියොත් සර්විලන්ස් කැපිටලිසම්, ඒකට අපිට කියන්න පුළුවන් නිරීක්ෂණ ධනවාදය, රයිට්, ඒක තමයි සුපරීක්ෂණ ධනවාදය. තම සංකීර්ණ වෙච්ච යුගයක මම හිතනවා මේ යුගය චිත්‍රණය කරන ඒ දේශපාලන, මනෝවිද්‍යාත්මක, සමාජීය ඒ යටිපෙළ තාම ගැඹුරෙන් අපිට දේශපාලනිකව මුණගස්සපු මෑත මම දිටපු ඉතාම සුවිශේෂී චිත්‍රපටයක් තමයි සෝෂල් ඩිලෙමා කියලා කියන්නේ. ඒතොර අපි දන්නවා මේ චිත්‍රපටියෙන් මොකද්ද මතුර කිව්වා වගේ මූලික වශයෙන් කතා කරන්නේ මේ තාක්ෂණික සමාගම්. විශේෂයෙන් මෙතන තාක්ෂණික සමාගම් කියලා කියන්නේ අපිව පාලනය කරන අපේ යුගයේ තියෙන මේ ඉන්ටර්නෙට්, මේ ඉන්ටර්නෙට් අන්තර්ජාල යුගයේ විශේෂයෙන්ම අපේ සියලුම තොරතුරු, අපි එක යුගයක අපේ තියෙන ඩේටාස්, අපේ තියෙන තොරතුරු ගබඩා වෙලා තිබුණේ කම්පියුටර් එකක් තුල නම්, නැත්නම් ඊටත් කලින් ගබඩා වෙලා තිබුණේ යම් කිසි විදිහේ අපි තු කාන්දම් යුගයේ, රසායන යුගයේ, නැත්නම් අපි මේ ෆොටෝග්‍රැෆි පැත්තට ආවොත් යම් කිසි නිශ්චල ඡාය රූප ඇතුලේ යම් කිසි රෙකෝඩ් වීම, නැත්නම් යම් කිසි ගබඩා කිරීමක් නේ අපි හොරතුරු කළේ සිනමාවත් එමය. මේ අපි යම් කිසි දෙයක් අපි වාර්තා කර අපි ඒක තුල, උදාහරණ කම්පියුටර් එක ගත්තොත් කම්පියුටර් එක ඇතුලේ යම් කිසි දෙයක් ගබඩා වෙලා තියෙනවා, මේක වෙනස් වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක මේ මොකද තොරතුරු වෙතට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන යුගය, මම මේ කියුවේ AI යුගය කියලා කිව්වා, නැත්නම් data, නැත්නම් big data යුගය කියලා කියන්නේ වඩා අතිශය සංකීර්ණ විදියට එක පැත්තක මේ යන්ත්‍ර විසින්, මේ ඇත්තටම යන්ත්‍ර අක්‍රියව තියෙන්නේ නැහැ, ඇත්තටම මේ යන්ත්‍ර හිතන පතන යුගයක් දැන්, රයිට්? ඒ කියන්නේ අපි එක යුගයක යන්ත්‍ර කතා කළා, යන්ත්‍ර විසින් සමාජයට වෙන යම් යම් බලපෑම් ගැන අපි කතා කළා. නමුත් අද යුගයේ අපි දන්නවා මේ යන්ත්‍ර අපේ අතේ තියෙන මේ අපි දෙන්න පවා හම්බෙන්නේ, අපි දෙන්න විතරක් නෙමෙයි මේ අපේ වැඩසටහන අහන මේ සියලු දෙනා අපි මේ සම්බන්ධ වෙලා තියෙන අද අන්තර්ජාල වේදිකාවක්, නැත්නම් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් හරහා අපේ යුගයේ අපේ අතේ හැමෝම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. මේ එතකොට අද දවසේ මෙන්න මේ යන්ත්‍රය, මෙන්න මේ පරිගණක, මෙන්න මේ අන්තර්ජාලය අපි ගැන හිතමින් ඉන්නවා. දැන් හරියට අපි කිව්වොත් යන්ත්‍ර හිතන යුගයක්. ඒ විතරක් නෙමෙයි, අපි විසින් එකතු කරන තොරතුරු, නැත්නම් අපේ තොරතුරු මේ යන්ත්‍රවලින් ගබඩා කරන විතරක් නෙමෙයි මේ තොරතුරු නැවත ක්‍රියේට් කරලා, ඒ කියන්නේ නැවත ඒක නිර්මාණය කරමින් මේ තොරතුරු විසින් තොරතුරු නැවත උපද්දවමින් ඒ තොරතුරු විසින් අපිව හසුරවන නැත්නම් අපිට කියන මේ ඇල්ගොරිතම් මේ අපි ආශ කරන්නේ මොකටද, අපි කැමති වෙන්නේ මොකටද, අපේ තියෙන නැමියාවන් මොනවද, මෙන්න මේ කියන කාරණා පවා සිතන විදියට අපේ තොරතුරුම නැවත යම් ආකාරයකට බහුගුණනය කරමින් අපව පාලනය කරන සංකීර්ණ යුගයක තමයි අපි. එතකොට මේ චිත්‍රපටිය විසින් අපේ මූලිකවම සාකච්ඡා කරන්නේ මෙන්න මේ ඉන්ටර්නෙට් හරහා, නැත්නම් අපි දෙයකට කියලා පුළුවන් සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සර්ච් එන්ජින්ස් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ සියලු මාංශවලින් විශාල සමාගම් ජාලයක් අපිව හසුරුවමන් තියෙන ලෝකයේ පුරා. හැබැයි අපි හිතනවා මේ අපි ඒ කියන්නේ අපිව හසුරවන්නේ නැහැ කියලා මේ සමාගම් විසින්. මේ අපිට උදාහරණ ගත්තොත් Facebook වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් ආකාරයකට අපිට Instagram වෙන්න පුළුවන්, Google වෙන්න පුළුවන්, එකම Twitter, පස්සේ Mozilla, පස්සේ YouTube. මේ ඔක්කොම බැලුම අපි හිතනවා මේ ඒ කියන්නේ අනේ ඒක පිටිපස්සේ මුකුත් නැහැ නේද වගේ. මේ අපි සාමාන්‍ය අපි දන්නවනේ ව්‍යාපාරිකයන් අපිව හසුරවන වෙලාවට අපි ව්‍යාපාරිකයන් අපෙන් යමක් මිලදී ගන්නවා, අපිව සූරා කරනවා, මේ අපේ තියෙන දේවල් ඒගොල්ලෝ අත් කරගන්නවා කියලා අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අද යුගයේ තියෙන සංකීර්ණත්වය තමයි මේ ඉන්ටර්නෙට් පාලනය කර ඉන්ටර්නෙට් එකේ ඉන්න අපේ ජනතාව අපි මේ අතරම හිතන්නේ නැහැ අපේ තොරතුරු නැවත ක්‍රියේට් කරමින් ඒ තොරතුරු වල මාදිලිය නිර්මාණය කරමින් අපිව සූරා කරන නැත්නම් අපේ ආර්ථිකයෙන් විශාල ලාභයක් උපයන සමාගම් ජාලයක් ලෝකයේ පුරා බරපතල විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා කියන කාරණේ. මම හිතනවා මේක ඉතාම ගැඹුරෙන් අපි අවධානයට ගන්න ඕනේ. ඒ අනුව මේ චිත්‍රපටිය ඇතුලේ මම හිතන්නේ මූලිකම තියෙන්නේ ජනතාවගේ හැඟීම්, ජනතාව නරඹන දේවල්, ජනතාවගේ හැසිරීම් කොහොමද මැනිපුලේට් කරන්නේ. එක පැත්තක චිත්‍රපටිය විසින් කතා කරන මූලික දෙයක්. අනිත් පැත්තෙන් කතා කරනවා මේ අන්තර්ජාලමය මේ භාවිතයට තියෙන අපේ ඇඩික්ෂන් එක. නැත්නම් අපේ ඇබ්බැහි වීම කොහොමද මේ සමාගම් වලින් තමන්ගේ ප්‍රොෆිට් එක මැක්සිමයිස් කරන්නේ. රයිට්? නැත්නම් ඔහුගේ ලාභය වර්ධනය කරගන්න පාවිච්චි කරන්න කියන එක. රයිට්? ඒ මානියත් මේ චිත්‍රපටියේ කතා කරනවා. තුන්වැනියට විශේෂයෙන්ම මේ ඉන්ටර්නෙට් හරහා අන්තර්ජාල මේ සෙවුම් යන්ත්‍ර මේ සමාගම් තාක්ෂණික ටෙක්නෝ කම්පැනිස් විසින් කොහොමද පවතින යුගයේ දේශපාලනය නැවත ගොඩනගන්නේ. නැත්නම් අපි කියනවා කන්ස්පිරසි තියරිස්, අපි කියනවා කුමන්ත්‍රණ න්‍යාය. හරි, දේශපාලනිකව හසුරවන්නේ කොහොමද, ආණ්ඩු මාරු කරන්නේ කොහොමද, රයිට්? ඒකම ආණ්ඩු සහ දේශපාලනයේ සමාජය ගැන ව්‍යාජ හොරතුරු නිර්මාණය කරන්නේ කොහොමද. මෙන්න මේ කාරණේ ඉතාම ගැඹුරින් මේ චිත්‍රපටිය සාකච්ඡා කරනවා. එතකොට මේ චිත්‍රපටියේ මෙන්න අපි එක පැත්තක තියෙනවා මනෝවිද්‍යාත්මක යටිපෙළක් තියෙනවා. ඒකම යම් කිසි විදිය උපමාරු උපක්‍රම ශීලීව කොහොමද මේ සමාගම් මේ සමාජ මාධ්‍ය සහ තාක්ෂණ සමාගම් විසින් අපේ ඇබ්බැහි නැත්නම් අපේ තියෙන පරිශීලනේ රයිට් ඒක ඇබ්බැහි කරලා තියෙන්නේ කොහොමද කියන එක තේමා කරගන්න. ඒකම මේ ඔන්ලයින් ක්‍රියාකාරකම් වලින් හරහා මේ සමාගම් වලින් කොහොමද අපි දිහා බලාගෙන ඉන්නේ රයිට්? එන්නත් අපිව නරඹන්නේ කොහොමද, ඒකම අපිව ට්‍රැක් කරන්නේ කොහොමද, අපිව ලුහුබඳින්නේ කොහොමද, ඒකම අපිව කොහොමද අපි කරන දේවල් යම් කිසි විදියෙ නිරීක්ෂණය කරලා අපි කරන දේ මෙෂර් කරන්නේ කොහොමද? අනිත් පැත්තෙන් අපි කරන්න පදන ක්‍රියාවල් අපේ අනාගත ක්‍රියාකාරීත්වයන් පුරෝගතනය කරන්නේ කොහොමද කියන යම් ආකාරයකට AI models අපි කියනවා බුද්ධි ආකෘති මේ සමාගම් විසින් නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණය මේ චිත්‍රපටියේ කතා කරනවා. එතනදී මේ චිත්‍රපටියේ මූලික වශයෙන් තියෙන එක පැත්තක තියෙනවා වාර්තා කිව්ව කාරණා වාර්තා චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් වෙනවා. අනිත් පැත්තෙන් යම් ආකාරයකට ප්‍රබන්ධ කතාවකුත් චිත්‍රපටියට එකතු වෙලා තියෙනවා මේ කාරණේ පැහැදිලි කරන්න.
ඔව් විදර්ශන, දැන් මේ චිත්‍රපටය වාර්තා චිත්‍රපටයක් විදිහට තමයි එළියට එන්නේ. දැන් ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච වාර්තා චිත්‍රපටත් එක්ක සංසන්දනාත්මකව බලනකොට මේක වාර්තා චිත්‍රපටයක් විදිහට සාර්ථක වීමට බලපාපු හේතු මොනවද?
අලුමු කාරණේ මధుර, දැන් අපි දන්නවා වාර්තා චිත්‍රපටිවල ඉතිහාසය අතන ලෝකයේ විශාල වශයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් ලෝක සිනමාවේ ආරම්භයේදීද ළම වාර්තා චිත්‍රපටිවල ඉතිහාසයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ එතනින් බැලුවම මෑත කාලය තුල මේ වාර්තා චිත්‍රපටිවල තිබ්බ යම් ආකාරයක අපි කියන ස්වාධීන වාර්තා චිත්‍රපටි. මේක අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ඩොකියුමන්ටරි සිනමා. ඒ පැත්තෙන් බැලුවාම විශාල වර්ධනයක් මෑත දශක දෙක තුන තුළ ඇති වෙලා තියෙනවා. දැන් අපි මතක් කළොත් විශේෂයෙන්ම හයිකල් මුවගේ තම ප්‍රකට දේශපාලන වාර්තා චිත්‍රපටිය තමයි හැරන්හයිට් 9/11. අපි මං හිතන්නේ අපේ SBS සිනමා වැඩසටහනෙත් අපි එක වතාවක් මේ කතා කළා. එතකොට එවැනි විශේෂම දේශපාලන ගැඹුරක් සහිත දේශපාලන සවිඥානිකත්වයක් සහිතව ඒක ලෝකයේ මුහුණ දෙන සමාජ දේශපාලන ගැටලු ගැන තම අවධානය යොමු කරපු ස්වාධීන නැත්නම් විකල්ප වාර්තා සිනමා ඉතිහාසයෙන් පාණෙම තියෙනවා. ඒ ආපු ගමනේ මම හිතනවා සෝෂල් ඩිලෙමා කියලා කියන්නේ සංදිස්ථානයක්. ඒ සංදිස්ථානය වෙන්නේ තම අභියෝගාත්මක මාතෘකාවක් මේ චිත්‍රපටියට අරගෙන තියෙනවා. ඒකම අනිත් පැත්තෙන් අපි ඉන්නේ ඒ අපි මේක දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ චිත්‍රපටිය විකාශයට පත් වෙන්නේ Netflix හරහා. එතකොට Netflix කියලා කියන්නේ එක්තරා විදිහක එවැනි ආකාරයේ platform එකක්. එතකොට මේ platform හරහා කොහොමද මේ අර්බුදය සාකච්ඡා කරන්න කියන මං දකින ලෝකේ පළමු අත්දැකීම තමයි මේ චිත්‍රපටිය. ඒ අතරින් මේ වාර්තා චිත්‍රපටිය තියෙන සුවිශේෂත්වය තමයි මේක අපිට හඳුන්වන්න පුළුවන් අර docu drama වර්ගයේ film එකක්. ඒ කියන්නේ සම්පූර්ණ වාර්තා චිත්‍රපටියක් නෙමෙයි මේක වාර්තා චිත්‍රපටික ස්වරූපයට යම් වැඩි කොටසක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගන්න අර කියන සම්මුඛ සාකච්ඡාවල මේ අරගින්ට බැරිපු සමාගම්වල කටයුතු කරපු නිලධාරීන්ගේ සාකච්ඡා සහ ඒ දේවල් හරහා හැම ආකාරයකට වාර්තාකරණයකට වැඩි ඉඩක් චිත්‍රපටිය තියෙනවා. නමුත් ඒ අතරම මම අර කලින් මේ ඔබ අහපු ප්‍රශ්නේ කිව්වා වගේ හැම ආකාරයක ආඛ්‍යානයකුත් මේ අර කිව්ව එක්තරා පෞලක ආඛ්‍යානයක් හරහා මේ වාර්තා කරන්න හදන කාරණය වඩා ඉතාම ප්‍රබන්ධාකාරයෙන් අපිට හේතු ගන්වන ආකාරයේ නිර්මාණශීලී නැත්නම් නාටකීය අංශයකුත් චිත්‍රපටියට එකතු කරලා තියෙනවා. මං හිතන මේ දෙක අතර ඉතාම හොඳ මූවීමක් මේ චිත්‍රපටිය තියෙනවා. රයිට්. ඒ නිසා අපි කියන්නේ එක්තරා විදිහක වාර්තා සිනමාවකින් ඒ යුගයේ අපිට අනාවරණය කරන්න තියෙන ඉතාම අසීරු මාතෘකාවක්. ඒ වාර්තානේ සිනමා ගුණය බිඳගන්නේ නැතුව ඒකට අවශ්‍ය වෙන ආඛ්‍යානමය ප්‍රබන්ධමය ව්‍යාකෘතියකුත් එකතු කරලා ඉතාම හොඳ වාර්තා සිනමා ඉතිහාසයේ අලුත් හැරවුමක් සලකුණු කරන චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා මේ සෝෂල් ඩිලෙමා චිත්‍රපටිය හරහා.
හොඳයි විදර්ශන, දැන් මම අවසාන වශයෙන් දැනගන්න කැමති දැන් සැබෑ ජීවිතයේ ප්‍රසිද්ධ තාක්ෂණික සමාගම්වල හිටපු දැවැන්ත පුද්ගලයන් කිහිප දෙනෙකුම මේ සෝෂල් ඩිලෙමා චිත්‍රපටය සාර්ථක කර ගැනීමට උපකාර කරලා තියෙනවා. දැන් ඒ දායකත්වය මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට වගේම විශ්වාසනීයත්වයට කොපමණ දුරකට බලපාලා තියෙනවද කියලා.
මං හිතන්නේ පළමු කාරණය තමයි මේ සමාගම්වල ඉතලේ මූලික වෙච්ච AI යුගයේ මේ සමාගම්වල හිටපු ප්‍රධාන චරිත. ඒ චරිතම නැවත වරක් ඉදිරියට ඇවිල්ලා ඒ ඔවුනුත් මූලික වෙලා වෙච්ච මේ සමාජ වේසනයට ඔවුන්ගේ වෙච්ච දායකත්වයක් යම් කිසි විදියකින් සිහි කැඳවීම විසින් මං හිතනවා අදුර කියනවා වගේ මේක තරබණය තුල මේ අතර මේ සමාජ අර්බුදය තම විශ්වාසනීය විදියට ඉදිරිපත් කිරීමේ ආකෘතිය මේ චිත්‍රපටිය විසින් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. රයිට්. ඒක එකක්. සහ අනිත් පැත්තෙන් මේ හිටපු සමාගම්වල නිලධාරීන්ගෙන් එක පිරිසක් ඇත්තටම මේ තාක්ෂණික මේ ආයතනවල තියෙන අර්බුදය ඒ අර්බුදය ඉතාම දැඩි විවේචනයට අසු කරනවා. රයිට්. ඒක එක්තරා විදියක සමාජ දේශපාලන යුගයක් පිළිබඳ විවේචනයක් ඉදිරියට උන් ගේන. ඒකම තව පිරිසක් ඉන්නවා. එන්න මේ සමාගම් වුණත් මේ අන්තර්ජාල ආයතන වුණත් සමාජ යහපතට යොදා ගන්න විඩක් තියෙනවා කියලා එක්තරා විදියකට හඳුන්වන පිරිසකුත් ඒ අතර ඉන්නවා. රයිට්. අපි ඒ අතර මත අපිට ලංකාවේ පැත්තේ මේ ලංකාව පැත්තේ නුත් මම හිතන ඉතාලම වැදගත් කාරණා ඇතුළ මේ චිත්‍රපටියේ මේ අර මේ සම්මුඛ සාකච්ඡාවල මේ අදහස් දක්වන සමාගම් නිලධාරීන් අතර ඉන්නවා ලංකාවේ දෙන්නේ. ඒක ශ්‍රී ලාංකික ජනතාව එක්කෙනෙක් තමයි චමත් පලියපිටිය. ඔහු Facebook සමාගමේ හිටපු උපසභාපති. රයිට්. ඔහුත් මේක අදහස් දක්වීම කරනවා. අනිත් පැත්තේ ඉන්නවා රන්දීර් ප්‍රනාන්දු කියන පුද්ගලයා. ඔහු ඇමරිකාවේ Center for Human Technology ආයතනයේ නිර්මාතෘවරයෙක්. ඔවුනුත් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන එක පැත්තක ඒ ඇමරිකාව විතරක් නෙමෙයි මේ අපි දන්නවා මේ සමාගම් මේ සමාගම් වල සමාජිකයෝ නිලධාරීන් ඉන්නේ ලෝකේ පුරාම. රයිට්. ඒ හැම රටකම ඉන්න පුරවැසියන්ගෙන් ඇතිවෙච්ච බහුජාතික සමාගම්. එතකොට චිත්‍රපටිය විශ්වාසනීයත්වය ඇති කරන්න මම හිතනවා මෙන්න මේ බහුජාතික ස්වභාවයත් මේ ආයතන වල ඉන්න නිලධාරීන්ගෙන් අපිට පිළිබිඹු වෙන විදිහට තමයි චිත්‍රපටියේ මේ සම්මුඛ සාකච්ඡා තෝරාගෙන තියෙන්නේ. ඒ නිසා එක්තරා විදියකට මේ සියලු අර්බුදයන් අපිට පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන ප්‍රේක්ෂකයාට ඇත්තටම දැනුමක් අවබෝධයක් ඉතාම විශ්වසනීය විදියට අපිට ඇති කරන ආකාරයේ චිත්‍රපටි අදාළ අපි අර ඉස්සලා අදුර හඳුන්වපු මේ නිරූපකයන් අපිට ඉදිරිපත් කළා කියලා.
හොඳයි, අපි අද දවසේ නොදුර සිනමා විශේෂාංගයෙන් සාකච්ඡාවට බඳුන් කරේ සෝෂල් ඩිලෙමා කියන වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන්. මේ චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ව ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසන් සති බ්‍රහස්පතින්දා නැවතත් මුණ ගැසෙමු නොදුර සිනමාවෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.